SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකයේ වටේ ගිහිල්ලා ගෙවි යන සතියේ ලෝකයේ අලුත්ම උණුසුම්ම තතුවිති සොයා බලන SBS සිංහල වැඩසටහනේ ලෝවටා විශේෂාංගයේ සමගයි දැන් අපි එකතු වෙන්නට බලාපොරොත්තු වෙන්නේ AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සුපුරුදු ලෙසම අපිත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා. ආයුබෝවන් සුබදාසනක් අමල්.
සුබදාසනක් මధుර.
අමල්, අපි අද දවසේදී මේ කතා බහ ආරම්භ කරමු. ආසියානු සාගරයේ නාසියානු මුහුදේදී ඇමරිකානු යුද නෞකාවක් අනතුරට පාත්‍ර වෙලා තිනවා. ඉන් අනතුරු ඇති වෙලා තිනවා විශේෂයෙන්ම තවත් දැඩි අර්බුදකාරී තත්වයක්. මේ කාරණාව පිළිබඳව මුලින්ම පැහැදිලි කරගමු.
මෙතන අපි හඳුන්වනවා US 7th fleet එක නැත්නම් 7th බලකාය හැටියට ජපාන කේන්ද්‍ර කරගෙන තියෙන ඒ ඇමරිකාවේ ඒ නාවික ඛණ්ඩේ එක යාත්‍රාවක් සිංගප්පූරු ආසන්නයේදී තෙල් නැවක් සමග ගැටිලා තියෙනවා. ඒ ගැටීම නිසා මේ වෙනකොට ඒ යුද නෞකාවේ ගමන් කරපු නැවියන් 10 දෙනෙක් තවමත් සොයාගන්නට බැරි වෙලා තියෙනවා. ඉතින් විශ්වාස කරන සමාජයට වුන් අතුරුදහන් වෙන්නට ඇති, එන්නත වුන් ජීවිතක්ෂයට පත් වෙන්නට ඇති කියලා. මෙතන වඩාත්ම වැදගත් වෙන්නේ මතුරු මේ අනතුර මේක අහඹු ලෙස සිදුවෙච්ච දෙයක් හැටියට වඩා මේක එක්තරා විදිහක ඇමරිකාවේ නාවික හමුදාවේ විශේෂයෙන්ම මේ 7th බලකායේ මාසයක් ඇතුළත සිදුවන දෙවෙනි අනතුරයි. ඉතින් මේ පිළිබඳව දැඩි පරීක්ෂණයක් කරලා මේකේ අනතුරු නිලධාරියාව දැන් ඒ තනතුරෙන් ඉවත් කරලා තියෙනවා. මොකද මේ ප්‍රධාන නිලධාරියාට තමන් යටතේ තියෙන යාත්‍රා හරියට පාලනය කර ගැනීමට ඒවා මෙහෙවා ගැනීමට නොහැකි වුණයි කියන චෝදනාව මත තමයි මේක වෙලා තියෙන්නේ. ඉතින් අපි බැලුවොත් මේ කිටි කාලයක යාත්‍රා දෙකක් මේ විදිහට අනතුරට පත් වුණාට මේ පහුගිය වසර තුල බලපුවාම යාත්‍රා හතරක් මේ විදිහටම අනෙකුත් වාණිජ නෞකා සමග අනතුරු වලට භාජනය වෙලා තියෙනවා. ඉතින් මේක ඒ ක්‍රමවේදවල වරදක්ද, එහෙම නැත්නම් මේ ඉතාමත්ම අධි තාක්ෂණයේ තියෙන නැවුකා කොහොමද මේ මහා සාගරේ අනිකුත් නැවුකා එක්ක එකට එක ගැටෙන්නේ කියන එක පිළිබඳ ලොකු පරීක්ෂණයක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා.
හොඳ, අපි දැන් අවධානය යොමු කරන්නේ නැවතත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව. ඔබ දන්නවා SBS ලෝවටා විශේෂංගෙන් අනිවාර්යෙන්ම හැමදාම මේ දවස්වල ට්‍රම්ප් ගැන කතාබහ වෙනවා කියලා. ගෙවි යන සතියේ ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිද්ධ කරනවා. ඒ තමයි ඇෆ්ගනිස්තාන යුද්ධය සම්බන්ධයෙන්. ඔහු කියනවා ඇෆ්ගනිස්තාන යුද්ධය අනිවාර්යෙන්ම පුළුවන් තරම් ඉක්මනට ඉවර කරනවා කියන කාරණාව. මේ කාරණාව සම්බන්ධයෙන් දැනට අලුත්ම තොරතුරු වාර්තා වෙන්නේ මොන ආකාරයෙන්ද මල්?
මදුර, මෙතන ඇත්තටම වඩා වැදගත් වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහු ඡන්ද ව්‍යාපාරය ඇතුළතදී නම් තදින්ම කියා සිටියේ ඇමරිකානු යුද හමුදාව ඇෆ්ගනිස්තානෙන් සම්පූර්ණයෙන්ම පුළුවන් තරම් ඉක්මනින් ඉවත් කරගන්නවා කියලා. ඔහුගේ ප්‍රතිපත්තිය උනේ ඔබාමා ජනාධිපතිවරයා ඇත්තටම ඇෆ්ගනිස්තානෙන් ඇමරිකන් බටපිරිස ඉවත් කරගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කළ තිබුණා. නමුත් ඒක තවත් වේගවත් කරලා ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළතදී ඇමරිකානු යුද හමුදාව ඇෆ්ගනිස්තානෙන් ඉවත් කර ගැනීම තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලාපොරොත්තු උනේ. නමුත් ඔහු මේ සතියේ කරපු ප්‍රකාශය ඔහු මෙතෙක් ඔහුගේ තිබිච්ච ස්ථාවරයට වඩා හරක්පසින්ම වෙනස් එකක්. දැන් ඔහු කියා සිටින්නේ ඇෆ්ගනිස්තානයේ මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ඔහු තවත් ඇමරිකානු බටපිරිස් ප්‍රමාණයක් ඇෆ්ගනිස්තානයට යැවීමට බලාපොරොත්තු වෙනවායි කියලා ඔහු මේ අවස්ථාවේදී එක්තරා විදිහකට පාපොච්චාරණයක් කරලා තියෙනවා. ඔහු මුලින් හිතුවේ ඇෆ්ගනිස්තානයෙන් ඇමරිකන් හමුදා ඉවත් විය යුතුයි කියලා. නමුත් ඔහු මේ ප්‍රශ්නය පිළිබඳ ඇෆ්ගන් යුද්ධය පිළිබඳ තාමත්ම ගැඹුරට කරුණු සොයා බැලීමෙන් පස්සේ ඔහු දැනගත්තයි කියලා. ඇත්තටම අවශ්‍ය වෙලා තියෙන්නේ ඇෆ්ගනිස්තානයේ සිට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කණ්ඩායම් විනාශ කිරීමයි. ඉතින් ඒ සඳහා තමන්ගේ බටපිරිස් තවත් වැඩිපුර ප්‍රමාණයක් යෙදවීමට අදහස් කරනවායි කියලා. ඉතින් ඔහු එක්තරා විදිහකට කියන්නට උත්සාහ කරනවා මේ ක්‍රියාදාමයෙන් ඔහු බලාපොරොත්තු වෙන්නේ ඇෆ්ගනිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම හෝ එහෙම නැත්නම් ඇමරිකාවේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක් ඇෆ්ගනිස්තානයේ ස්ථාපිත කිරීම නෙමෙයි. නමුත් හුදෙක් ත්‍රස්තවාදයේ මැඩලීම සඳහා පමණක්ම තමයි මේ මෙහෙයුම් සිද්ධ කරන්න කියලා. ඉතින් කෙසේ වෙතත් ඔහුගේ ස්ථාවරය ඔහු මීට කලින් මාස ගානකට කලින් ප්‍රකාශ කරපු ඒ පොරොන්දු වෙච්ච කාරණාව නෙමෙයි. ඊට හාත්පසින්ම වෙනස් විදියට තමයි ඔහු දැන් ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් වෙනම කටයුතු කරන්න උත්සාහ කරන්නේ. ඉතින් අපිට දැනගන්න තියෙන විදිහට මේකේ පළවෙනි අදියර හැටියට ඇමරිකානු බටපිරිස් 4000කට ආසන්න පිරිසක් තව වැඩිපුර ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් සඳහා යෙදවීමට දවල මන්දිරයේ බලාපොරොත්තු වෙන කියන ඒ මියත් අපිට දැන් ලැබිලා තියෙනවා.
අමල් පොඩි අතුරු ප්‍රශ්නයක් මතු කරන්න කැමති. දැන් මේ ඇමරිකාව තමයි ලෝකයේ බලවත විශේෂම යුද ශක්තිය අතිනුත්. දැන් තවමත් අපිට පෙනෙනට දකින්නට ලැබෙන්නේ නැහැ ඇමරිකාව මේ ඇෆ්ගනිස්තාන යුද්ධේ ඉවර කරන වගක්. මේකට මොකක් හරි හේතුවක් තියෙනවද?
ඇමරිකාව දැන් අවුරුදු 16ක් විතර කාලයක් මේ ත්‍රස්තවාදී කියලා වුන් හඳුන්වන කණ්ඩායම් පාලනය කිරීම සඳහා යුද මෙහෙයුම් දියත් කරත්, අතරම ඇමරිකාව විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් බොහොම කෙලින්ම චෝදනා කරනවා අසල්වාසී පාකිස්තානයට. ඔවුන් කියා සිටින්නේ පාකිස්තානයේ සිට විශේෂයෙන්ම ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය අතර තියෙන දේශ සීමාව, ඒක ඇත්තටම තාප්පයක් ගහපු, එහෙම නැත්නම් රටවල් දෙක බොහොම පැහැදිලිවම වෙන් වෙන දේශ සීමාවක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේ අනිත් එක කිසිම කෙනෙකුගේ පාලනය යටතේ තියෙන ප්‍රදේශයකත් නෙමෙයි මේ දේශ සීමාව තියෙන්නේ. ඉතින් මේ ප්‍රදේශ හරහා ත්‍රස්තවාදී කණ්ඩායම් වලට බොහොම පහසුවෙන් ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර ගමන් කිරීමට තියෙන හැකියාව නිසා තමයි කියලා විශ්වාස කරනවා. පාකිස්තානයේ ඉඳලා ඇෆ්ගනිස්තානයට ඇවිල්ලා ඒ ප්‍රහාර එල්ල කරලා පහසුවෙන් ඔවුන්ට නැවත පැනලා යන්නේ හැකියාව තියෙන්නේ. ඉතින් මෙතන ඇත්තටම ඇමරිකාව බොහොම තදින්ම දැන් ඇඟිල්ල දික් කරනවා පාකිස්තානයේ දෙසට. පාකිස්තානයේ ක්‍රියාකලාපය නිසා තමයි කියලා මේ විදිහට මේ ඇෆ්ගනිස්තාන් යුද්ධය මේ තාක් දුරට ඇදී ඇදී යන්නේ.
අපි ඊළඟට අවධානය යොමු කරන්නේ තවත් මැද පෙරදිග රාජ්‍යයක් සම්බන්ධයෙන්ව යේමනය. යේමනයේ අගනුවරට ගුවන් ප්‍රහාර එල්ල කරලා සිවිල් වැසියන් 30කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයටපත් වුණා කියලා වාර්තා වෙනවා. අපි කැමති අමල් මේ පිළිබඳව අලුත්ම විස්තර දැනගන්න.
යේමනයේ තියෙන යුද්ධය ඇත්තටම මේ හුඟක් අයට අමතක වෙච්ච යුද්ධයක් හැටියට තමයි අපි හඳුන්වන්න පුළුවන්. මොකද මෙතන මේ අරාබි සෞදි අරාබිය සහ ඉරානය පක්ෂව තියෙන ආණ්ඩුවේ කණ්ඩායම, ඇත්තටම රාජ්‍ය බලය තියෙන නමුත් රට තුළ පාලනයක් ඍජු පාලනයක් නැති කණ්ඩායමකට සෞදි අරාබියාව ගුවනින් සහාය ලබා දෙනවා. ඉතින් මේ සෞදි අරාබියාව විසින් ගෙනියපු ගුවන් ප්‍රහාරයකින් තමයි සනා නුවර කිට්ටුව හෝටලයකට මේ බෝම ප්‍රහාරය එල්ලලා 30 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයටපත් වුණා කියලා වාර්තා වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම යේමනයේ තියෙන මේ යුද්ධයේ තියෙන විශේ෷ ලක්ෂණයක් හැටියට අපි දකින්නේ සාමාන්‍ය ජනතාව තමයි මේකෙන් වඩාත්ම පීඩාවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට මේ අලුත්ම ගුවන් ප්‍රහාරයෙන් 30කට අධික සාමාන්‍ය විෂයන් පිරිසක් ජීවිතක්ෂයටපත් වුණා කියලා වාර්තා වෙන අතරතුරේම අපිට දැන් ආරංචි වෙනවා රටේ තියෙන ඉතාමත්ම යුදමය තත්ත්වය නිසා බෙහෙත් ද්‍රව්‍ය ලබා ගැනීමට අපහසු වීම වගේම ආහාර ද්‍රව්‍ය හරියට ඒ ප්‍රදේශයට ගෙන යන්න බැරි කියන කාරණා නිසා මේ වෙනකොට රට තුල මන්ද පෝෂණය බොහොම උග්‍ර ලෙස පැතිර ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට රට තුල 105%කට අධික පිරිසක් කොලරා රෝගයේ වැළඳිලා ඒ කොලරා මරණ සෑහෙන ප්‍රමාණයක් වාර්තා වුණායි කියලා. ඒතර සෞදි අරාබියාවට අමතරව ඇමරිකාවත් IS සංවිධානයට විරුද්ධව ඒ කරන යුද මෙහෙයුම් වල කොටසක් හැටියට යේමනයේ ඩ්‍රෝන පාවිච්චි කරගෙන ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඉතින් ඒ ප්‍රහාර වරණුත් සෑහෙන පිරිසක් සාමාන්‍ය ජනතාව ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වෙන තුන ඒකම ඒවා පිළිබඳ සොයන්නට ඇමරිකාවත් සමහර අවස්ථාවලදී පිළි අරගෙන තියෙනවා මේ ප්‍රහාර වලින් සාමාන්‍ය ජනතාවට හානි වන්නට ඇති කියලා. ඒකම එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ පිළිබඳ දිගින් දිගටම කනස්සල්ල පළ කරලා තියෙනවා. මොකද යේමනයේ තියෙන මේ ඇත්තටම 2014 පටන් අරගෙන නමුත් මේ අවුරුද්ද වෙනකොට මේ උත්සන්න වෙලා තියෙන යුද්ධය නිසා වැඩිපුරම ප්‍රමාණයක් හානියට පත් වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනතාව. ඒකිනුත් කාන්තාවන් සහ ළමුන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා හෝ තුවාල ලබලයි කියලායි වාර්තා වෙලා තියෙන්නේ.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල වැඩසටහනේ ලෝට අවශේෂංගයේ සමගයි. AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමගයි අපි ලෝට අවශේෂංගයේ ගෙනෙන්නේ. අපි දැන් යනවා අපේ අසල්වාසී රටට, ඉන්දියාවට. ඉන්දියාවේ තවත් හෙල්ලුම් කාපු තීන්දුවක් ලබා දෙනවා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය, විශේෂයෙන් මේ මුස්ලිම් නීතියට අනුව තලාක් කියන දික්කසාද නීතිය, එහෙම නැත්නම් තලාක් යනුවෙන් තුන්වරක් හඬනගා පැවසීමෙන් පිරිමියෙකුට තමන්ගේ භාර්යාව දික්කසාද කිරීමේ ක්ෂණික දික්කසාද නීතිය තහනම් කරමින් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබා දෙනවා. අමල් අපි කැමති දැනගන්න මේ පිළිබඳව විස්තර.
මේක ඇත්තටම එක්තරා විදිහකට ඓතිහාසික තීන්දුවක් හැටියට අපිට හඳුනන්න පුළුවන්. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව ලබා දුන්නේ මුස්ලිම් කාන්තාවක් විසින් ගොනු කරපු පිටසමක ප්‍රතිඵලයක් හැටියටයි. ඇය ප්‍රකාශයට පත් කළේ ඇයගේ ස්වාමි පුරුෂයා ඇයව මේ ආකාරයට ඒ තලක් කියන වචනේ තුන්වරක් පාවිච්චි කිරීමෙන් ඇයව දික්කසාද කරන බවට තුන්වරක් ප්‍රකාශ කරලා ඇයගේ ඒ විවාහ ජීවිතයේ අවසන් කරන්නට කටයුතු කරා. ඇය ඒක පිළිගන්නේ නැතිව මේක නීති විරෝධී දෙයක් හැටියට දක්වලා ඉස්ලාම් ආගමේ එවැනි දෙයක් ෂරියා නීතියේ එවැන්නක් නැහැයි කියන කාරණාව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන ගියා. ඉතින් මේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව ලබා දුන්නේ ඇයගේ පෙත්සම පිළි අරගෙන මේ විදිහට තලක් කියලා තුන්පාරක් ප්‍රකාශ කිරීමෙන් කාන්තාවක් දික්කසාද කරන්න තියෙන ඒ ඉන්දියාවේ මුස්ලිම් පිරිමින්ට තිබිච්චේ අයිතිය දැන් අවසන් කරලා තියෙනවා. මෙතන මදුර තව විශේෂ කාරණාවක් වෙන්නේ මේ ශරියා නීති යටතේ මේ විදියට දික්කසාද කරන්නට පුළුවන් කියලා ඉන්දියාවේ තිබුණට ඉන්දියාවේ ආසන්නයේ තියෙන ප්‍රධානම මුස්ලිම් රටවල් දෙක වෙන පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ මේ මේ හැකියාව මුස්ලිම් පිරිමින්ට ලබා දීලා නැහැ. ඉතින් ඒ වුණාට ඉන්දියාවේ මේ රටවල් දෙකට වඩා වැඩි මුස්ලිම් ජනගහනයක් මුස්ලිම් ජනතාව සුළුතරයක් වුණාට ඒ රටවල් අනිකුත් රටවල් දෙකත් එක්ක සාපේක්ෂව බලපුවම ඉන්න සංඛ්‍යාව සංඛ්‍යාත්මකව ගත්තොත් වැඩි ජනගහනයක් ඉන්දියාවේ ඉන්නවා. ඉතින් මේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නු මේ තීන්දුව එක්තරා විදිහකට අනිකුත් ඉස්ලාමී රටවලටත් පූර්වාදර්ශයක් වන්නටත් පුළුවන්. මෙතනදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයවරුන් කියා සිටියේ මුළු මුළු රටේම ජනතාව එක හා සමානව දික්කසාද නීතිය සම්බන්ධයෙනුත් අනෙකුත් කාරණා සම්බන්ධයෙනුත් සියලුම දෙනාම නීතිය ඉදිරියේ සමානයි. ඒ අනුව තමයි මේ තීන්දුව ලබා දුන්නේ.
අපි නැවතත් හැරෙන්නේ ඉන්දියාව දෙසටයි. ඊයේ පස්සරු අපිට තවත් ඉන්දියාවම හෙල්ලුම් කාපු ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් මත. ඒ තමයි ජීවදත්ත ඇතුළත් ඉන්දියාවේ හැඳුනුම්පත නීති විරෝධී සදාචාරාත්මක විරෝධී කියලා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දෙනවා. අමල් මේ පිළිබඳව වාර්තා වෙන අලුත්ම විස්තර මොනවද?
මේකත් ඇත්තටම මధుර ඉන්දියාවට පමණක් නෙවෙයි අපිට පේන විදිහට අසල්වාසී රටවලටත් ඒ වගේම විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ ඒ නීතිය අනුව කටයුතු කරන, එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය ආභාෂයක් ලැබපු සියලුම රටවල් වලටත් බලපාන එකක් වන්නට පුළුවන්. මොකද පොදු රාජ්‍ය මණ්ඩලයේ සමාජිකයන්ට සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය නීතිය අනුගමනය කරන අයටත් මේක බලපානට පුළුවන්. මෙතන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු 9 දෙනෙක්ගෙන් යුත් විනිසුරු මඩුල්ලක් තමයි මේ තීන්දුව ලබා දුන්නේ. මෙතනදී දැනට ඉන්දියාවේ පාවිච්චි වෙන ආධාර, එහෙම නැත්නම් ඔවුන්ගේ හැඳුනුම්පත් ක්‍රමය, ඒක නීති විරෝධී කියන කාරණාව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ. මෙතනදී පැමිණිලිකරුවන් උසාවියට කිව්වේ ජීව දත්ත ලබා ගැනීම, ඒ කියන්නේ තමන්ගේ බයෝමැට්‍රික්ස්, එහෙම නැත්නම් මේ ඇඟිලි සලකුණු, ඒ වගේම අයිරිස් ස්කෑන්, ඒ කියන්නේ අපේ ඇහැ ස්කෑන් කරලා ඒකෙන් ලබා ගන්නේ ජීව දත්ත හැඳුනුම්පතට ඇතුළත් කරලා මේසා විදිහට පුද්ගලයෙක්ගේ පෞද්ගලිකත්වය සීමා වෙන විදිහට ඔහු කටයුතු කරන ඔහුගේ මිල මුදල් පරිහරණය පමණක් නෙවෙයි ඔහු ලබා ගන්නා සෞඛ්‍ය සේවා, එහෙම නැත්නම් පෞද්ගලික අංශයෙන් හෝ රජයේ ආයතනයකින් ලබා ගන්න සියලුම සේවා සඳහා මේ හැඳුනුම්පත පාවිච්චි කිරීම තුළින් ඕන බලධාරීන්ට හැකියාවක් තියෙනවා. ඕනෑම පුද්ගලයෙක්ගේ ජීවන රටාව, එහෙම නැත්නම් කොයි ආකාරයෙන්ද ඔහු මුදල් පරිහරණය කරන්නේ, මොන වගේ දේවල්ද ඔහු කන්නේ බොන්නේ, කොතනද ඔහු බඩු මිලදී ගන්නේ, මොන වගේ භාණ්ඩද ඔහු මිලදී ගන්නේ, ඒ සියලුම දේවල් මේ හැඳුනුම්පතේ ඒ අංකය හරහා ලබා ගැනීමේ හැකියාව ඉන්දියාවේ බලධාරීන්ට තියෙනවා. ඉතින් මේ කාරණාව නිසාම තමයි ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දැන් තීන්දුව කළා තියෙන්නේ. කෙනෙකුගේ පෞද්ගලිකත්වය, එහෙම නැත්නම් ඉංග්‍රීසි කියන ප්‍රයිවසි කියන කාරණාව විවස්ථාවේ මූලික අයිතියක් හැටියට පිළිඅරගෙන නොතිබුණාට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළා මේ පෞද්ගලිකත්වය, එහෙම නැත්නම් මේ ප්‍රයිවසි කියන එක ඒක මූලික අයිතියක්, ඒක උල්ලංඝනය කිරීමට රජයට හැකියාවක් නැහැ කියලා. ඉතින් මේ දුන්න තීන්දුවත් එක්කලා විශාල ප්‍රශ්නයක් දැන් ඉන්දියාවේ මතුවලා තියෙනවා. මොකද මේ හැඳුනුම්පත් මිලියන 1200ක් රට පුරා ජනතාවට ලබා දීමට ඔවුන් කටයුතු කරලා තියෙනවා. මේක ඇත්තටම ඉන්දියාව විශේෂයෙන්ම දිලිඳු පුද්ගලයන්ට සහනාධාර ලබා දීම වගේ කටයුතු වලදී ඔවුන් මේ හැඳුනුම්පත් ක්‍රමය පාවිච්චි කරගෙන තමයි ඒවා පිළිබඳ පාලනයක් ඇති කරන්නට උත්සාහ කරලා තිබුණේ. ඉතින් ඒ සියලු ක්‍රියාදාමයන් දැන් බලධාරීන්ට වෙනස් කරන්න සිද්ධ වෙනවා. මේ විදිහට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රිවසික, එහෙම නැත්නම් යම් කිසි පුද්ගලයෙක්ගේ පෞද්ගලිකත්වය මූලික අයිතිවාසිකමක් හැටියට ප්‍රකාශයට පත් කිරීම. ඉතින් ඒක පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් වලටත් ඍජුවම බලපාන කාරණාවක් වන්නට ඉඩ තියෙනවා.
ඒ පුවතත් සමගින් අපි අද දවසේදී SBS ලෝ වටා විශේෂාංගයේ නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් ගෙවියන සතියේ ලෝකයේ උණුසුම් තතු විතිත් සමග හමු වෙමු SBS ලෝ වටා විශේෂාංගයෙන්. සුබ දවසක්.